ගරු අරුණ කරුණාතිලක ඇමැත්තුමා, ඔබතුමාට විනාඩි 16ක කාලයක් ලැබෙනවා.
එහෙම ස්තුතියි. ගරු නලින් බණ්ඩාර මැතිතුමා කියපු ප්‍රොකියුමන්ට් එක අතර මෙතන සිද්ධ වුණේ අඩුම ලංසුව තිබිච්ච එකට විරුද්ධව පළවෙනි ඊළඟ ලංසුකරු විසින් PAB එකට ඇපිල්ලක් කරා. ඒ ඇපිල් එකේදී හෙළිදරව් වුණා අඩුම ලංසුකරුගේ තාක්ෂණික ඇගයීම ප්‍රතික්ෂේප වුණා. ඒකට හේතුව තමයි ඔවුන් ජොයින්ට් වෙන්චර් එකක් හැටියට තමයි මුලින් දැම්මේ. ඒතොර චීන සමාගමේ තියෙන පළපුරුද්ද තමයි ඉදිරිපත් කරලා තිබුණේ. පස්සේ ඔවුන් චීන සමාගමේ වත් වුණා. ඒනෝ තාක්ෂණික ඇගීම් මත තමයි අඩුම ලංසුකරු ප්‍රතික්ෂේප වුණේ. ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත තමයි ඒ අනුව කටයුතු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් PAB ප්‍රොකියුමන්ට් ඇපීල් බෝඩ් එකට අමාත්‍යංශයේ ඇමතිවරයා හෝ වෙනත් කෙනෙක් මැදිහත් වෙන්නේ නැහැ. ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ මැදිහත් වීමක් කරන්නෙත් නැහැ. හරි.
ඔබතුමා එකඟද වෙලාව ලබා දෙන්න? හා.
ගරු ඇමතුමා, එතන ඔබතුමාගේ කාරණේ ඔබතුමා හොයලා බලන්න. ඔය JV එක තියෙන චීන සමාගම බොහොම හොඳ සමාගමක්. හැබැයි ඒ සමාගම දැන් CB එක මේ සමාගම් කීපයකට කැඩුනා වගේ ඒ අතරමැදි කාලේදී දවස් අවුරුදු 10 අතරත වෙනස් වෙලා තිනවා. ඒ සම්බන්ධව ඩොකියුමන්ට් ඉදිරිපත් කළා තිනවා. මෙතන වැදගත්ම කාරණේ දැන් නඩුවේ තීන්දුව දෙන්න කලින් ඔබතුමාලා මේක වෝට් කරන්න යන එකයි ප්‍රශ්නේ. ඔබතුමා කියන කාරණා මේ නඩුවේ තීන්දුව දෙනකම් බලා හිටියොත් අපිට නඩුවේදී බලා ගන්න පුළුවන් සාධාරණයක් එනවද නැද්ද කියලා. හැබැයි නඩුවේ තීන්දුව දෙන්න කලින් ඔබතුමාලා මේක වෝට් කරන්න යන එක බලපත ප්‍රශ්නය.
ඔබ කිව්ව එක හරියටම හරි. චීන සමාගමේ තාක්ෂණික ඇගීම ඉදිරිපත් කළා තමයි මෙයා ලංසුවට ඉදිරිපත් වුනේ. දැන් චීන සමාගම ඉවත් වෙලා තියෙනවා. ඒ හැබැයි මේ සමාගම තාක්ෂණික ඇගීමේ සුදුසුකමටපත් වෙන්නේ නැහැ. ඔය චීන සමාගමට තියෙන හැකියාව පෙන්නලා තමයි ලංසුව ඉදිරිපත් කරලා තියෙන්නේ. නෑ, ඉවත් වෙලා තියෙන්නේ. ඒක තමයි PAB එකට ගිහිල්ලා තියෙන්නේ. PAB එකේ තීරණ ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහට. නඩුවේදී කිසිම විදිහක ඉන්ටර්ම් ඕඩර් එකක් දෙන්න කියලා ඒකක් ඇවිල්ලා නැහැ. ඒතොර ඒ අනුව අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ නීතිපත්‍යමාගේ උපදෙස් මත තමයි කටයුතු කරන්න තියෙන්නේ. බෙහිම ස්තුතියි. හරි. නමුත් තාක්ෂණික ඇගීමෙන් සමත් වෙන්න ඕන. තාක්ෂණික ඇගීමෙන් පාස් වුණොත් තමයි ඊළඟ අඩුම ලංසුකරුට යන්නේ. ඔබතුමා දන්නවා මට වැඩිය හොඳට. රිලීස් එකත් එක්ක වැඩ කරනවනේ. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, මේ සාකච්ඡාව තියෙන්නේ ඇත්තරම 2024 අංක 36 දරන විදුලි බණ ප්‍රකාරව තියෙන නියාමන එවකට හිටි විදුල බල ශක්තිය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරපු ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තමයි මේ සාකච්ඡාව තියෙන්නේ. කවුරුත් එකගෙන සමන් ඒ ගැන වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොම වුණත් විශේෂයෙන් මේ අලුත් විදුලි බල පනතත් එක්ක බලාපොරොත්තු වුණේ එක පැත්තකින් කාර්යක්ෂම විදුලි සහ විදුලි සේවාවක්, ඒ වගේම ස්ථාවර විදුලි සේවාවක් සපයන එක. අනිත් පැත්තෙන් විදුලි පාරිභෝගිකයට අඛණ්ඩ ස්ථිර ස්ථාවර සැපයුමක්, ඒ වගේම සාධාරණ මිලක්, ඒ වගේම විදුලි බල ක්ෂේත්‍රයේ වෘත්තීය වගකීම සහිත මානව සම්පතක් ඇති කිරීම තමයි ඇත්තටම මේ එවකට තෙවිච්ච විදුලි බල මණ්ඩලය අනුප්‍රාප්තික සමාගම් හතරකට සහ ප්‍රධාන තවත් සමාගම් දෙකකට ඇති කළ තියෙනවා. එහෙමනම් මේ සාකච්ඡා බොහෝ අවස්ථාවෙදි මෙතන සාකච්ඡා කරා වගේ අපි දන්නවා මේක එක රැයකින් ඇති වෙන කාරණයක් නෙමෙයි. ඒ සඳහා තවත් ගොඩාක් දේවල් සිද්ධ වෙන්න ඕන. එහෙමනම් අපි එක පැත්තකින් බලන්න ඕන මේ විදුලි පාරිභෝගිකයට සාධාරණ මිලකට ඒ විදුලිය ලබා දීම සඳහා අපේ උපාය මාර්ගය මොකක්ද කියන එක. අපි දන්න කාරණේ තමයි සාමාන්‍යයෙන් 20%ක් විතර පොසිල ඉන්ධන මගින් තමයි අපේ ජනනය වෙන්නේ. එහෙනම් නමුත් වියදම හැටියට ගත්තොත් 40%ක් විතර ඒ සඳහා වියදම් කරනවා ජනන වියදමේ. එවන අපිට තියෙන එක උපාය මාර්ගයක් තමයි මෙන්න මේ පොසිල මත ජනනය වන ප්‍රමාණය අවම කරලා පුනර්ජනනීය බලය වෙත යොමු වෙන එක. එතෙන්දී අපි අපේ බලාපොරොත්තුව තමයි 2030 වෙනකොට මේ පොසිල ඉන්ධන මත විදුලි ජනනය අවම කර ගැනීම සඳහා අපේ උපාය මාර්ගය ඉදිරියට ගෙන ඒක. නමුත් මේක ඇතරම ගත්තොත් අපේ ලංකාවේ මේ පුනර්ජනනීය බලය සඳහා විදුලි බලය සඳහා තියෙන විභවයන් ගත්තොත් අපි ගත්තොත් මේක කලාප හැටියට අඳුර ගත්තොත් උතුරු කලාපේ සෝලාවලින් 1700ක් සුළං විදුලියෙන් 1400ක් ඕප්ෂෝ වින්ඩෝලින් 2500ක් ඒ වගේ අරගත්තොත් මට කලාප කිහිපයක ගැන විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් විශාල විභවතාවක් තියෙනවා ලංකාව පුරාම මෙන්න මේ පුනර්ජනනීය බලය ලබා ගන්න. නමුත් පුනර්ජනනීය බලශක්තිය සඳහා විභවයේ තිබුණු පමණින්ම අපිට ඒ සඳහා වන බලාගාර හදලා ඒක ප්‍රධාන පද්ධතියට ඇතුල් කරන්න බෑ. ඒකට අවශ්‍ය වන යටිතල පහසුකම් අපි හදාගෙන නැත්තම් විශේෂයෙන් ඒ විභවයන් සහිත ප්‍රදේශවල පුනර්ජනනීය බලාගාර හදලා ඒ පද්ධතියට ඇතුළත් කර ගැනීම සඳහා සම්ප්‍රේෂණ ජාලය අපි හදලා නැත්තම් කොයිතරම් විභවතාවයක් තිබුණත් එවැගේම කොයිතරම් බලාගාර හැදුවත් ඒක ප්‍රධාන පද්ධතියට ඇතුල් කරන්න ඇතුළත් කර ගැනීම සඳහා හැකියාවක් නැහැ. ඒ නිසා ඇත්තටම අපේ බලාපොරොත්තුව තමයි අඩුම වශයෙන් ඉදිරි වසර කිහිපය තුළ 2030 වෙනකොට මේ ප්‍රධාන සම්ප්‍රේෂණ මේ ජාලය කිලිනොච්චියේ ඉඳලා හබරණ දක්වා කිලෝවොට් 401 කෙවි නොරොච්චෝලේ සිට වාරියපොලට ආදි වශයෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ ජාල හතරක් අවම වශයෙන් පද්ධතියට එකතු කරගන්න. එක පැත්තකින් මේ සම්ප්‍රේෂණ ජාල අපි සම්පූර්ණ කරන් පස්සේ මේ ප්‍රදේශවල තියෙන පුනර්ජනනීය විභව බලය ඒ විභයක් තියෙන ඒ පුනර්ජනනීය විදුලි බල ශක්තිය පද්ධතියට එකතු කර ගැනීම සඳහා අපිට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමේ පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අපිට විශාල වශයෙන් උපකාරී වෙනවා. එතකොට සමහර විදුලි සම්ප්‍රේෂණ ජාලයන් අපි රාජ්‍ය අරමුදල් භාවිතා කළා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා කිලිනොච්චියේ ඉඳලා හබරණ දක්වා තියෙන එක කිලෝවොට් 400ක අපිට රාජ්‍ය අරමුදල් භාවිතා කළා කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම සමහර සම්ප්‍රේෂණ ජාල අලුත් පනතෙන් බලය ලබා දීලා තියෙනවා පෞද්ගලික අංශයේ සහභාගිත්වය අරගෙන හදන්න පුළුවන්කම ලැබෙනවාද කියලා. ඒතරි අපි බලනවා අන්නේ අවස්ථා දෙකම ප්‍රයෝගී කරගනිමින් මේ රටට අවශ්‍ය වන සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කර ගැනීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම තමයි තවත් මේ තියෙන ගැටලුවක් තමයි මේ පද්ධති පාලනය කිරීමේදී ඇතිවන ගැටලුව. විශේෂයෙන් සූර්ය බලය වගේ ගත්තහම ස්ථාවර එකකට වඩා තවමත් විචල්‍ය විදුලි බලයක් තමයි ජනනයට ලබා දෙන්නේ. සමහර අවස්ථාවල අපේ රටේ ඉල්ලුම විශේෂයෙන් නිමාඩු දවස්වල අපි හිතමු අලුත් අවුරුද්ද කාලේ එහෙම නැත්නම් වෙසක් පෝය පොසොන් පෝය වගේ ප්‍රධාන පෝය දවස්වල සමහර අවස්ථාවල අද අපේ ඉල්ලුම මෙගාවොට් 600ට වඩා අඩු වන අවස්ථාවන් තියෙනවා. අපි ගත්තොත් 2026 ජූනි මාසේ 10 වෙනිදා වෙනකොට අපිට වහල මත සූර්ය මෙගාවොට් 2450ක් තියෙනවා. පාරිභෝගික 148,810ක්. ඒ වගේම බිම් මත සවිකල බලාගාරවලින් බලාගාර 159ක් තියෙනවා. 428ක් මෙගාවොට් අපිට ලැබෙනවා. ඒතර අර 600ට වඩා බෙහෙවින්ම ඉහළ තැනක තියෙනවා. නමුත් වහල මත ඉදිකරන ලද මේ සූර්ය බලාගාර බොහෝ වෙලාවට අපිට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් පහුගිය අප්‍රේල් 10 ඉඳලා 20 දක්වා ගත්තොත් කිලෝවොට් 300ට වඩා වැඩි වහල මත සූර්ය බලාගාර සම්පූර්ණයෙන්ම කර්ටේල් කරන්න අපිට සිද්ධ වුණා. මෙගාවොට් 620ක් අපිට පද්ධතියට ඒ කාලේ ගන්න පුළුවන්කම ලැබුණේ නැහැ. ඒ වගේම පහුගිය මැයි 30 වෙනිදා දිවින පුරාම ඔබට මතක ඇති විදුලි සැපයුමට බාධා පැතිරුණා. පීඩර්ස් 120ක් අර ඉල්ලුමට වඩා සැපයුම වැඩි පීඩර්ස් 120ක විදුලි කපා හැරීම අපිට කරන්න සිද්ධ වුණා. මේකට හේතුව තමයි මෙන්න මේ වගේ හදිසි අවස්ථාවක් පැන නැගිච්ච මොහොතක මේ තියෙන විදුලි බලාගාර විශේෂයෙන් වහල මත තියෙන සූර්ය බලාගාරවලින් වැඩි කොටසක් අපිට පාලනය කිරීමේ හැකියාව නැහැ. ඒ සඳහා අවශ්‍ය වන මිකනිසම් එකක් අපිට ඇත්තේ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ආරම්භයේදී මෙන්න මේ හදිසි අවස්ථාවකදී මේ බලාගාර පාලනය කිරීම සඳහා අවශ්‍ය වෙන යාන්ත්‍රණයක් හදන්න. ආරම්භයේදී කිලෝවොට් 100ට වඩා වැඩි වහල මත සූර්ය බලාගාර පාලනය කරන්න උපකාරවන උපකරණ සවි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා මෙගාවොට් 840ක් හදිසි අවස්ථාවකදී පාලනය කිරීම සඳහා අපිට අවස්ථාව සැලසෙනවා. මේකෙන් සමහර අය අදහස් කරනවා සමහරට අපේ රවි කරුණානායක මන්ත්‍රීතුමාත් ඒ වගේම හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමාත් පතු කරන්න ප්‍රශ්නයක් හැරෙන්න මතු කරා. ඇත්තට මේකෙන් මේක කර්ටේල් කරන්නද අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. කිසිසේත්ම නැහැ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි කර්ටේල් කරන එක. නමුත් හදිසි අවශ්‍යතාවයක් පැන නැගිච්ච මොහොතක ඒ පද්ධතිය ඒ බලාගාරවල පාලනය එන්එස්ඔකට ලබා ගැනීම සඳහා තමයි මේ උපකරණ අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේ පුනර්ජනනීය විදුලිය කරන භාවිතා කරන පැටර්න් එක උන් පාරිභෝගිකයන් විසින් රාත්‍රී කාලේ වැඩියෙන් ඒ වගේම දවල් කාලේ අඩුවෙන් භාවිතා කරනවා වෙනුවට ඒ රාත්‍රී කාලේ භාවිතා කරන විදුලි ඒ පරිභෝජනයෙන් කොටසක් අපි දවල් දවසට ගත්තොත් තමයි අපිට මේ ජනන වියදම අඩු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඇත්තටම අපිට ඒ සඳහා උපක්‍රමයක් ලෙස අපිට බෙස් කියන සිස්ටම් එක දැන්ටමත් අඳුන්වලා දීලා තියෙනවා. 2027 දී අපි මෙගාවෝට් 560 එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි අවුරුදු 3-4 ඇතුළත තවත් මෙගාවෝට් 1100ක් 1200ක් මේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක හරහා පද්ධතියට එකතු කිරීම සඳහා අපිට ලබා ගන්න පුළුවන්. ඒතර දවල් කාලයේ සූර්ය බලයෙන් මේ පද්ධතිය ආරෝපණය කළා රාත්‍රී කාලයේදී භාවිතා කිරීම සඳහා අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි ඊළඟට පරිභෝජන රටාව වෙනස් කරන්න නම් ඒ සඳහා අපි පාරිභෝගිකයන් කිසියම් විදිහක පෙළඹීමක් ලබන්න ඕන. සමහර රටවල් වල තියෙනවා අර ඩයිනමික් ටැරිෆ් කියන එක පාවිච්චි කරනවා. ටයිම් යූස් ටැරිෆ් එක කියන එක. කාලය මත දවල් කාලේ එක ටැරිෆ් එකක් රාත්‍රී කාලේ තවත් ටැරිෆ් එකක්. නමුත් අපි ඇටෙන්ඩ් යන්න තව බොහෝ දත්ත විශ්ලේෂණය කරන්න ඕන. මේ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා අවශ්‍ය වෙන පහසුකම් ලබන්න අපි බලාපොරොත්තු වෙනවා දැනට විදුලි ඒකක 180ට වඩා වැඩියෙන් භාවිතා කරන පාරිභෝගිකයන් 380,833ක් ඒක ගෘහස්ථ පාරිභෝගික ඒ වගේම වහල මත තියෙන සූර්ය පැනල් සවි කළ තියෙන බලාගාර 39,000ක් වගේ ප්‍රමාණයකට ස්මාර්ට් මීටර්ස් සවි කරන්න. මේක මේ සඳහා අපි සාකච්ඡා කරමින් යනවා ADB එකත් එක්ක. මිලියන 10ක ප්‍රමාණයක් ඔවුන්ගෙන් ලබා ගන්න අපි අවශ්‍ය වෙන සාකච්ඡා මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. තවත් මිලියන 7-8ක් අපිට අවශ්‍යයි කියලා අපි හිතනවා. රජයේ අරමුදල් භාවිතා කරලා මේ ටික කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපිට එක පැත්තකින් දුරස්ත මීටර් කියවීම ඇතුළු වෙනත් පහසුකම් රැසක් මේ ස්මාර්ට් මීටර් සවි කිරීම හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම අර කලින් සඳහන් කරා වගේ අර රාත්‍රී කාලයේ පරිභෝජනය කරන විදුලියෙන් කොටසක් දවල් කාලයේදී විදුලි පරිභෝජනය සඳහා ඒ පාරිභෝගිකයන් පෙළවීම සඳහා අවශ්‍ය වන දත්ත විශ්ලේෂණය කරන්න අවශ්‍ය වන දත්ත එක්සත් කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමියනි, අපේ රටේ තියෙන පද්ධතියේ ඊළඟ ප්‍රශ්නය තමයි විශේෂයෙන් මේ සූර්ය බලයෙන් තියෙනකොට සාමාන්‍යයෙන් මේකේ පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා ඒක කිනටික් එනර්ජි එකෙන් එන එක තත්පරයට මෙගාවොට් 8000ක ප්‍රමාණයක තියාගන්න ඕන. නමුත් විශේෂයෙන් සමහර පුනර්ජනනීය බලයේ ශක්තියෙන් එනකොට මේ ප්‍රමාණය 6000ට වඩා අඩු වෙන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා ඒ වගේ අවස්ථාවක පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී කරන්න පුළුවන්කම තියෙන්නේ ඇත්තටම ඒ සඳහා අපිට විකල්ප ක්‍රියාමාර්ග ගන්න ඕන. අර ඒ අතිරේක චාලක ශක්තියෙන් එන අවස්ථිතිය ලබා දීම සඳහා සමහර බලාගාරවල අපිට කටයුතු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරට ගත්තොත් නවලක්ෂ පානේ දැනටමත් ඒ සඳහා පාසුකම් තියෙනවා. නමුත් ඊළඟ අධ්‍යයන හැටියට කරන්න තිබුණ උමායව ඔය නමුත් ඒ සඳහා පීවර අරගෙන තිබුණේ නැහැ. ඒ වගේම කැලණිතිස්සේ ඒ සඳහා අක්‍රිය වෙන GT මැෂින් දෙකක් තියෙනවා. ඒක අක්‍රිය වෙලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ බලාගාලවර අන්නේ අතිරේක ඒ අවස්ථිතිය කිනටෙක් එනර්ජි එක ලබා දීම සඳහා ඇඩිෂනල් ඉනර්ෂියා ජෙනරේටර්ස් භාවිතා කරන්න. ඒ වගේ දේවල් වලට අපි ජලය හෝ එහෙම නැත්නම් ඉන්ධන හෝ භාවිතා කරන්න. තව විනාඩි දෙක කාලයක් තිබෙනවා. නමුත් ඒ හරහා අපිට පද්ධති ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන අර අතිරේක ඉනර්ෂියා එක ලබා ගන්න පුළුවන්. ඒතර මේ වගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් එක්ක අර හුදෙක් සූර්ය බලාගාර සුලම් බලාගාර කිය කිය ඉන්න නැතුව ඒ පද්ධතියට ස්ථායි ලෙස ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් එක්ක ඉදිරියේදී අපිට 2030 වෙනකොට සූර්ය මත වහල මත සූර්ය බලාගාර වෙන මෙගාවොට් 3000ක් ඒ වගේම ග්‍රිඩ් එකට කනෙක්ට් වෙච්ච සෝලාර් සඳහා හරහා මෙගාවොට් 1102ක් සුලම් බලය හරහා මෙගාවොට් 527ක් මිනි හයිඩ්‍රෝ වලින් මෙගාවොට් 515ක් ඒ වගේම බෙස් හරහා බෙස් බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් සිස්ටම් එක හරහා 1200ක් ඒ වගේම ෆ්ලෝටින් සෝලාර් හරහා අපිට මෙගාවොට් 570ක් ලබා ගැනීම සඳහා අවස්ථාව හැදෙනවා. මෙන්න මේ අවස්ථාව හැදෙනවත් එක්කම ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා මෙන්න මේ පුනර්ජනනීය කොටසට යොමු වීමත් එක්ක පොසිල ඉන්ධන සඳහා අපේ ජනන වියදම අඩු කර ගැනීමෙන් අපේ සම්පූර්ණ ජනන මිශ්‍රණයේ ජනන වියදම අවම කරන්න ඒකේ වාසිය පාරිභෝගිකයාට ලබා දීම සඳහා අපිට අවස්ථාව හැදෙනවා. ඊළඟට ඒ නිසා ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමියනේ ඇත්තටම අපි දන්නවා මේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් පද්ධතියට එකතු කරගන්නවා කියන එක පැයෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් කරන්න බෑ. නමුත් අපේ ඉදිරි අවුරුදු 3-4 තුළ ඒ සඳහා අපිට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම අනුව අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ හරහා අඛණ්ඩ විදුලි සැපයුමක්, ස්ථායි විදුලි සැපයුමක්, ඒ වගේම විදුලි පාරිභෝගිකයාට සාධාරණ විදුලි සැපයුමක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. බේවිමි ස්තුතියි.
පොයින්ට් එක මොකද්ද මන්ත්‍රීතුමා?
ගරු ඇමතිතුමනි, ඔබතුමාව නොමගැවල නිලධාරින් අර කොළොන්නාව බැටරි ටෙන්ඩරේ තමයි ඒ ජේවි එකේ චයිනිස් සමාගම අයින් වෙලා තියෙන ඔබතුමා චුට්ටක් කියන හොයලා බලන්න කියලා මම අපේ ගරු ඔබතුමයිල.
අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 ශ්‍රී ලංකා විදුලි බල පනත යටතේ නියමය සභාව එකඟද? ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි. ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා, සභාව කල් තැබීම. ගරු අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යතුමා,
අද දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එළැඹි තීරණය ප්‍රකාරව සභාවේ විශේෂ අවසරය ඇතිව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 82 වගන්තිය සහ 92 වගන්තිය සමග කියවිය යුතු 156 වගන්තිය යටතේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිස සභාව විමසා අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 මාර්තු 30 දින ඇති අංක 24.82.1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 81 වගන්තියේ ඊ ඡේදයේ සමග කියවිය යුතු 156 වගන්තිය යටතේ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිස සභාව විමසා අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයන් සාදන ලදුව 2026 මාර්තු 30 දින ඇති අංක 24.82.4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විපක්ෂ සංවිධායකතුමා,
නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමීනි, අද දවල් පැවති පක්ෂනායක රැස්වීමේදී අපි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට වත්කම් බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා ලබා දීම සම්බන්ධයෙන් වන නියෝගය ඉදිරිපත් කිරීමට අපේ එකඟතාවය පළ කරා. විශේෂයෙන් මම කියන්න කැමතියි අපි එම රැස්වීමේදී පෙන්වා දුන්නු පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් මෙතෙක් පැවති විවෘත භාවයත් මහජනතාවට එම තොරතුරු වලට ප්‍රවේශ වීමට තිබූ හැකියාව එලෙසම ඉදිරියටත් පැවතිය යුතු යන සාවරය මත රජයේ කටයුතු කළ යුතු යන එකඟතාවය ඇතිව තමයි අපි අද දින මේ නියෝගය ඉදිරිපත් කිරීමේ එකඟතාවයේ පළ කළේ කියන එක සභාවේ දැනගැනීම සඳහා මම ප්‍රකාශ කරනවා.
සභාව කල් තැබීම දෙකයි 30 වෙනකොට අපි අවසන් කරන්න ඕනේ.
මම පොරොන්දු වූ පරිදි මේ සම්පූර්ණ එක බැලුවා. ඔබතුමන් විසින් ඉදිරිපත් කරන ලද කාරණාව මේ රෙගුලේෂන් වල නැහැ. එක වෙන ස්ථානයක තියෙනවා අපි වෙනම හොයා බලමු මේකේ නැති බව මම කියනවා.